ගරු හර්ෂද සිල්වා අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 10යි.
බොමිසුදී සභාපතිතුමනි, මං කියවන්න කැමති මාර්තු පළවෙනිදා 2014 මේ අයිලන්ඩ් පත්තරෙන් උපුට ගන්නේ. The UNP first raised the issue in early 2012 and followed up. During the year and then throughout 2013, both inside and out of Parliament. On my continued instance as a member of the Committee on Public Accounts, the EPF was summoned to Parliament in early February 2013 for the first time in 6 years to examine its accounts up to 2010. However, the committee was abruptly adjourned before the substantial issues of fraud were taken up. It is deeply regrettable that the EPF has not returned to complete the COPA investigation for over 1 year, notwithstanding numerous reminders submitted to the COPA office chaired by a cabinet minister. In true democracies, parliamentary committees are not chaired by cabinet ministers but by the opposition. And even in Sri Lanka, that was the practice under the previous UNP government. On behalf of the millions of employees of the private sector, the UNP demands that the EPF urgently submits its accounts for 2011 as well as for 2012 and take necessary steps to have the 2013 accounts submitted on time. We also demand that the abruptly adjourned investigation be resummoned without further delay. මේක කියන්නේ මම 2014 මාර්තු මාසේ පළවෙනිදා. මොකද්ද මේ කියන්නේ? 2006 ඉඳලා ගරු සභාපතිතුමනි, 2006 ඉඳලා 2013 වෙනකන් මහ බැංකුව මේ කෝප් එක තියා පාර්ලිමේන්තුව පැත්ත පළාතට ආවේ නැහැ. කතා කරා, ලියුම් ගැහුවා, ඒ ආවේ නැහැ. අවුරුදු 6ක් ඔය මහ බැංකුව EPF එක නිවාඩ් කබ්‍රල් අවුරුදු 6ක් පාර්ලිමේන්තුවට ආවේ නැහැ. කොහොමද සභාපතිතුමා ප්‍රශ්න අහන්නේ? කෝ බලය? කෝ ප්‍රජාතන්ත්‍රවාදය? කවුද ඒකාධිපතිය? අපි හරි මෙතන ප්‍රශ්නයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ ගැන කෝප් එකෙන් විභාග කරා, හැමදාම වාඩි වුණා, මමත් වාඩි වුණා. අපි ඒක ගැටලුවක් තියෙනවා කියලා සියලුම දෙන අස්සම් කරා. ඊට පස්සේ ඒක විමර්ශනය කරා. ඊට පස්සේ මහ බැංකුවේ ඉන්න අධිපතිවරයා ඒක CID එකට දැම්මා. ඒක නීතිපතිට ගියා. දැන් නඩු දානවා, නඩු අහනවා. අද හිටපු මුතල් ඇමතිවරයා ඉල්ලා අස්සලා. හැබැයි මේ රට දැනගන්න ඕනේ, ගිය පාර මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ අවුරුදු 6ක් මේ පාර්ලිමේන්තුවට ඔය මහ බැංකුව ආවේ නැහැ. එක ප්‍රශ්නකට නිවාඩ් කබ්‍රල් පිළිතුරු දුන්නේ නැහැ. පැත්ත පළාත ආවේ නැහැ. අද කතා කරනවා මෙතන ප්‍රජාතන්ත්‍රවාදය. කෝ ප්‍රජාතන්ත්‍රවාදය දා තිබුණාද? සභාපතිතුමා, මේක තමයි අපිට වෙලා තිබිච්ච සාපය. මේ මහ බැංකුවේ අර්ථ සාධක අරමුදලේ කරපු වංචා පිළිබඳව මම 2010 ඉඳලා කතා කරා. ඔය මහ බැංකුවේ නිවාඩ් කබ්‍රාල්ලා ගහපු ගැහිලි කොහොමද පම්ප් ඇන්ඩ් ඩම්ප් කරේ? කාත් එක්කද වැඩ කරේ? කොහොමද කුගුල් කොටුව 35 ඉඳලා 300ට ගෙනිච්චේ? අර්ථ සාධකයට වික්කේ? මේ සියලුම දේ ගැන කතා කරා. බිලියන් එකහමාරක් හොරකම් කරපු හැටි කතා කරා. ලාෆ් ගෑස් එක ගලධාරි හෝටලේ, ඊළඟට ග්‍රේන් එලිවේටර්ස් එක, රයිගම් සෝල්ට් එක, මේවා ඔක්කොම මේවා මාර්ගයෙන් මහා බැංකුවද හොරකම් කරපු හැටි කතා කරා. හැබැයි අපි ගිරිය යටින් කෙලේ එනකන් කතා කරාට මේ පාර්ලිමේන්තුවට බැරි වුණා මහ බැංකුව ගෙනල්ලා ප්‍රශ්නයක් අහන්න. නිවාඩ් කබ්‍රාල් ආවා එදා 2012 2013 දෙදස් දහතුනේ මේ හදය ආවේ පළවෙනි පාර. දෙදස් හයේ ඉඳලා. දෙදස් දහතුනේ ඇවිල්ලා මගදි නැගිටලා ගියා. ප්‍රශ්නට පිළිතුරු දෙන්න නැතුව නැගිටලා ගියා. මම මේ සමාජිකයෙක් හැටියට ලියුම් 20ක් විතර ලිව්වා ගෙන්නන්න කියලා. ආවේ නැහැ. එක ලියුමක් තියෙනවා මම මේ හොයාගත්ත මගේ පරණ ඊමේල් එකෙන් දැන් 2013 මං කියනවා Dear Madam මම මේ ලියන්නේ කෝපා එකේ PAC එකේ මේ officer in charge principal officer it has been more than 3 months since the last email I cannot continue to send you office reminder after reminder it is now more than 1 year that they were supposed to be resummoned the very next day ඊළඟ දවස එනවා කියලා අවුරුද්දකට ආවේ නැහැ මාස 13කට ආවේ නැහැ ඇවිල්ලා මොකද කරේ නැගිටලා ගියා ප්‍රශ්න අහන්නකෝ අවස්ථාවක් මේ ආණ්ඩුව යටතේ හැමදාම කෝප් එක වාඩි වුණා හැමදාම ප්‍රශ්න ඇහුවා ප්‍රශ්න අහලා කෝප් එකේ සියලු මන්ත්‍රීවරු ඒකමතිකව අස්සම් කරා ඕකට තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කරු සභාපතිතුමනි අපි සුනිල් හඳුන්නේ නැති මන්ත්‍රීවරයව කෝප් එකේ සභාපති කරලා මේ ප්‍රශ්න මේ ඉන්වෙස්ටිගේෂන් එක කරා එව්වට නමුත් මෙච්චර කල් මේක උනේ නැහැ ඇමතිවරු ඉල්ලා අස්වෙනවා තියා ඇමතිවරයෙක්ගෙන් ප්‍රශ්නයක් අහන්න අපිට හැකියාවක් තිබුණේ නැහැ අපි සරත් ෆොන්සේක මහත්තයව සත්‍යයක් වගේ ඇදගෙන ගිහිල්ලා කූඩුවේ දැම්මා කොට කලිසමක් ගහලා මේ ටී-ෂර්ට් එකක් දාලා මම ගියා බලන්න හිරේ ඊට පස්සේ අපි ගියා උද්ඝෝෂණය කරන්න අපිට ගැහැව්වා අපේ වාහන ගිනි තිබ්බා අපිව එලෝගෙන ගියා මොකද වුනේ කිසි දෙයක් වුනේ නැහැ ඒක තමයි දාතිමිච්ච ප්‍රජාතන්ත්‍රවාදය වෙඩි තිබ්බා මිනි මැරුවා පොළු වලින් ගැහුවා අතපය කැඩුවා ටීවී වලට බෝම්බ ගැහුවා සිරසට බෝම්බ ගැහුවා ගිනි තිබ්බා කිසි දෙයක් උනේ නැහැ කිසිම දෙයක් උනේ නැහැ ග්‍රීක් වැඳුම් කර ගැහුවා කිසි දෙයක් උන්නේ නැහැ හෙජින් ගැහුවා කිසි දෙයක් උන්නේ නැහැ අනේ ඊයේ පෙරේදා තුන්වෙනි නඩුවත් ආණ්ඩුව පෙරදුනා කෝටි කීයක්ද ඇමරිකන් ඩොලර් මිලියන 100 ගණන් වලින් ආණ්ඩුවට පාඩු වුණා කිසි දෙයක් කරේ නැහැ කිසිම දෙයක් වුණේ නැහැ. ඔන්නෝම රජයක් තමයි එවකට තිබුණේ. අද මේ වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ඇමතිවරයව කතා කරලා ඇමතිවරයව ප්‍රශ්න කරනවා. ඒ මිනිස්සු අද ඉල්ල අස්සලා තියෙනවා. මෙහෙම දේවල් වුණේ නැහැ. මෙහෙම දේවල් කිසි ඒ කාලේ වුණේ නැහැ. ඉතින් සභාපතිතුමනි මේ මහ බැංකුව ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා නඩුවක් දැම්මා සියලුම වෘත්තීය සමිති 13ක් මට හරිනම් මතක නම් 13ක් එකතු වෙලා නඩුවක් දැම්මා මොහන් පීරිස් මොකද්ද කරේ නඩුව විසිකරා විතරක් නෙමෙයි ඒ මිනිස්සුන්ගේ මූණට hina වුණා ඔහෙලා දන්නවද කියලා අහුවා මෙව්වා ගැන නමුත් එයාගේ නෑයෝ එකතු වෙලා ගහුවා පම්පෙන්ඩම් වගකීමෙන් කියන්නේ අඩුවට අරගෙන වැඩියට වික්කා ඒකට බොහෝ දෙනා එකතු වෙලා හිටියා මහ බැංකුව ඇතුළෙම ඉඳලා තමයි මේ සියලු දේ සිද්ධ වුනේ නමුත් අපිට මන්ත්‍රීවරු හැටියට මේ ගරු සභාවේ අපේ වචනේ සත පහකට ගණන් ගත්තේ නැහැ සත පහකට ගණන් ගත්තේ නැහැ අවුරුදු 6ක් මහ බැංකුව අවුරුදු 6ක් account ඉදිරිපත් කරේ නැහැ අර්ථ සාධකේ අවුරුදු 6ක් ඒවට උත්තර කවුද දෙන්නේ එදා අපි ඇහුවා අපිට කට වහගන්නේ කියලා කිව්වා අද හිතන්න පුළුවන්ද අවුරුදු 6ක් අවුරුදු 6ක් ඉදිරිපත් කරේ නෑ accounts අර්ථ සාධක. ඔන්න එවැනි තත්ත්වයකයි තිබුණේ. ඉතින් එතන ඉඳලා අද වෙනකන් වෙලා තියෙන්නේ මහ ලොකු විපර්යාසයක්. අපිට මහ බැංකුවේ වාර්තා ගැන කතා කරන්න පුළුවන්, රටේ ආර්ථිකය ගැන කතා කරන්න පුළුවන්, ඒවා මම වෙන වෙලාවක කතා කරන්න. නමුත් අද මේ උද්ගත වෙලා තියෙන තත්ත්වෙත් එක්ක මේ සම්බන්ධයෙන් අපි මේ කතා කළ යුතුයි කියන මං කල්පනා කරා. ඉතින්
තුමා විනාඩියක් තියෙනවා.
හරි සභාපතිතුමනි, මේව හොයන්න ඕනේ. මේ සියලු දේවල් හොයන්න ඕනේ. කොමිසමක් පත් කරන්න කියලා මම ජනාධිපතිවරයාගෙන් අද ඉල්ලනවා. මම ඉදිරිපත් කරපු මේ කාරණා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් එකේ තියෙන සියලු දේ සම්බන්ධයෙන් මේවා අරගන්න. මම පාර්ලිමේන්තුව ඇතුළේ පාර්ලිමේන්තුවේ එළියත් මේ සම්බන්ධයෙන් බොහෝ විස්තර කතා කරලා තියෙනවා. ඒවට නඩු දාලා තියෙනවා වෘත්තීය සමිති පක්ෂභේදයකින් තොරව. කොයි ආකාරයටද කොළඹ කොටස් වෙනද පොලේ පම්පෙන්ඩම් කරේ. මෙතනත් මේ අද චෝදනා වෙලා ඉන්න පුද්ගලයෝම තමයි හිටියේ. අපිට කිසි මිනිහෙක් බේරන්න ඕනේ නැහැ. ඒ පුද්ගලයාම තමයි එදත් ඔය වැඩේ කරේ. ඒවා හොයන්න ජනාධිපතිතුමනි විශේෂ කමිටුවක් දාන්න, ප්‍රෙසිඩෙන්ෂල් කමිටි එකක් දාලා එදා මේ මහ බැංකුවේ කෙරිච්ච හොරකම් ටික 2010 ඉඳලා 2015 වෙනකන් හොයන්න. මේ බොන්ඩ් එකේ එන්න කලින් ඔය කට්ටියම එකතු වෙලා තමයි සමන් කුමාරලත් එක්ක ස්ටොක් මාකට් එකේ වැඩේ කරේ. අර ලොරි ටිපර් තියනවායි කියපු හාදය එකම කොම්බිනේෂන් එක තමයි සභාපතිතුමනි එදත් හිටියේ. ඒ කොම්බිනේෂන් එකම තමයි අද ඉන්නේ. වෙළඳ පොළ විතරයි වෙනස් වෙලා තියෙන්නේ. එදා අර්ජුන මහේන්ද්‍රන් හිටියෙත් නෑ, රවිකර්ණනායක හිටියෙත් නෑ ඒ පැත්තේ. එදා හිටිය වෙන කට්ටිය, නිවාඩ් කබ්‍රාල් තමයි අධිපති, මහින්ද රාජපක්ෂ තමයි ඇමති. ඔව්, නිවාඩ් කබ්‍රාල් තමයි අධිපති, මහින්ද රාජපක්ෂ තමයි මුදල් ඇමති, ගරු ජනාධිපතිතුමායි වකට. එවවා ගැනයි හොයන්න ඇත්තේ. ඇයි එවට ප්‍රෙසිඩෙන්ෂල් කමිෂන් දාන්න බැරි? ඒක තමයි මම කියන්නේ ජනාධිපතිතුමාට. මම කියනවා ඒක වගකීමෙන් කියනවා. ඒකටත් දාන්න ජනාධිපතිතුමනි ජනාධිපති කොමිසමක්. එදා කරපුවා හොයන්න. ඒ නිසා මගේ කතාව මම අවසන් කරනවා. මම කියන්නේ සභාපතිතුමා, යම් කිසි විදියකට කවුරු හරි වැරද්දක් හොරකමක් කරලා තියෙනවා නම් අල්ලලා කූඩුවේ දාන්න ඕනේ. අපි කිසි කෙනෙක්ව බේරන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් ඒක මේ එක කාලයකට විතරක් නෙවෙයි. එදා ඉඳන් අපි කරපුවා හොයන්න ඕනේ. හොයලා ඒ කට්ටියට විරුද්ධව දඬුවම් කරන්න ඕනේ බොබිස්සුදි.
උදයි පොයින්ට් අවෝඩ් එක මොයි? එහෙම කතා කරන්නේ නැහැ මේ ස්වභාවයේ. ගරු නවින්ද සානායක මැතිතුමා, ඔබතුමාට විනාඩි 10යි.
ගරු සභාපතිතුමනි, අනාගත මුදල් ඇමතිවරයෙක්ගේ කතාවෙන් පසුව වචන ස්වභාවයක් කතා කිරීමට අවකාශය ලැබීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම එතුමා ආවේගශීලව කතා කරා. මමත් කැමැති ඒකට පොඩ්ඩක් එකතු කරන්න. විශේෂයෙන්ම නිවාඩ් කබ්‍රාල් මැතිතුමාගේ නංගි ශිරෝමි වික්‍රමසිංහ තමයි පර්පචුවල් ට්‍රෙෂරිස් එකේ අධ්‍යක්ෂකවරයක් හැටියට කටයුතු කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ. ඉතින් විශේෂයෙන්ම මේ කාලය තුළ ශිරෝමි වික්‍රමසිංහ මැතිනිය ඒ පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරයක් වශයෙන් කබ්‍රාල් මහත්තයාට යම්කිසි බලපෑමක් කරාද නැද්ද කියලා අපි දැනගන්න කැමතියි. අපි දැනගන්න කැමතියි. මොකද මේ අද මේ රටේ ඉතිහාසයේ 1987 ගාමිණී ජයසූරිය මැතිතුමා ඉන්දුලංකා ගිවිසුමට විරුද්ධව එතුමා හඬක් නගලා ඉල්ලා අස්ුණා. ඒකෙන් පසුව අද අපේ එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවි කරුණානායක මැතිතුමා ඉල්ලස් වුණා. අපි එතුමාට ප්‍රශංසා කරනවා. මොකද මෙවැනි දෙයක් කවදාවත් රාජපක්ෂ ආණ්ඩුවක වෙන්නේ නැහැ, වෙන්නෙත් නැහැ කවදාවත්. අපි දන්නවා ඒ කාලේ මුදල් ඇමති හැටියට නියම වශයෙන් කටයුතු කළේ පීබී ජයසුන්දර. නමුත් ඊට වඩා බලයක් තිබ්බා බැසිල් රාජපක්ෂට. කොච්චර හොරකම් වුණාද අපි දන්නවා. අපි ඒකට තමයි විරුද්ධ එළියට ආවේ. එම නිසා අද සිවිල් සමාජයේ විශාල ඉල්ලීමක් වුවමනාවක් තියෙනවා හොරකමට විරුද්ධව. අපි ඒක නිසා තමයි අද ප්‍රශංසා කරන්නේ රවි කරුණානායක මැතිතුමාට. එම සිවිල් හඬට හිස නමලා එතුමා තීරණයක් ගත්තා. මොකද එතුමාට විරුද්ධව කිසිම චෝදනාවක් නැහැ. එතුමා වැරද්දක් කළා නැහැ. එතුමා වැරදි කරුවෙක් වෙලා නැහැ. නමුත් අපි දන්නවා එතන ප්‍රශ්නයක් තිබෙනවා. අමාත්‍යවරයෙක් වශයෙන් මේ කොමිසමට පුළුවන්ද ඇත්ත හොයන්න එතුමා ඇමතිකමේ ඉන්නකම්? ඒකයි ප්‍රශ්නේ. ඉතින් ඒ ප්‍රශ්නෙට අද විශේෂයෙන්ම මේ කුහක පොදු විපක්ෂය කියන කට්ටිය, එක තැනක ඒකාබද්ධ කට්ටිය, කෙහෙලේ රමුකවල්ල ඇමතුමාගේ පුතාගේ මංගල උත්සවේ මං හිතන්නේ සමහර කට්ටිය හරියට අස්සම් කරත් කියලා, බඳුලුගුණවද්ද නැමැතුමා 3 කියලා දාලා තවත් එක්කෙනෙක් ඊට පල්ලෙහා දාලා 5 කියලා. හරි, අකාර්මික දෝෂයක්. හරි හරි, කොහොමද මන් දන්නේ මොන හරි එතන රත් වෙන්න මොන හරි ලැබුණාද කියලා ළඟට අපි දන්නේ නැහැ. මන් දන්නේ ඒගොල්ලන් මේ විශ්වාසභංගයේ කියවුවද නැද්ද කියලා. නමුත් එකපාරම එතන 20 ගානක් අස්සම් කරලා මෙතෙන්ට ආවා. ඒ කමක් නැහැ. දැන් ඒක ඉතිහාසය. ඔබතුමන්ලා බලාපොරොත්තු වුණ දේ උනේ නැහැ. මොකද බලාපොරොත්තු වුණේ ආණ්ඩුව කැඩෙයි, ආණ්ඩුව අප්‍රසාදයට වෙයි, රවි කරුණානායක ඇමතුමාගේ ප්‍රශ්නේ මත එක්සත් ජාතික පක්ෂයේ ලොකු අර්බුදයකට එයි. ඒක කිසිම දෙයක් උනේ නැහැ. අද ඔබතුමන්ලාගේ ඒ සිහින සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. මේක තමයි ඇත්ත කතාව. අපේ ආණ්ඩුවේ විශේෂයෙන්ම ප්‍රශ්න තිබෙනවා. කවදාවත් 1994 පසුව කොමිසමක් පත්කරේ නැහැ මෙවැනි චෝදනා හොයන්න. කොමිසමක් පත්කරා බටලන්ද කොමිසම. මතකයිනේ? රණවීර වික්‍රමසිංහ මහතාව ඇදගෙන ගිහිල්ලා බටලන්දේ මිනිස්සු මැරුවා කියලා ඒක හොයන්න හැදුවා. අන්තිමට මොකක්ද උනේ? ඒක පුස්සක් වුණා. ඒක පුස්සක් වුණා. ඒකත් පුස්සක් වුණා. සියලුම කොමිෂන් ටික පුස්සක් වුණා. හරි? ඒක තමයි ඇත්ත කතාව. එක්සත් ජාතික පක්ෂයට මඩ ගහන්න කොමිෂන් පත් කරා. මොනවද උනේ? එතකොට එදා හොරකම් කර කට්ටිය අදත් හොරකම් කරනවා නම් කරුණාකරලා අපි ඒව හොයලා ඒ කට්ටිය දාන හිරේට. කිසිම ගැටලුවක් නැහැ. දානවා. නමුත් ඔබතුමන්ලා ඒ කාලේ කවදාවත් උනේ නැහැ. ඒකයි අපි කියන්නේ. එම නිසා හරි විනිවිදභාවයකින් මේ කොමිසම වැඩ කරනවා. මේකට කිසිම බලපෑමක් නැහැ. අද ප්‍රබල අමාත්‍යවරයෙක් ඉල්ලාස් වෙලා තිබෙනවා. ඒක හොඳ පූර්වාදර්ශයක්. මං හිතන්නේ ඔබතුමාලගේ පිළිගන්න ඕනේ. එම කොමිසමේ ඇති වුණ යම්කිසි දේවල් නිසා, එළි දැක්වූ යම්කිසි දේවල් නිසා ඉල්ලාස් වෙලා තිබෙනවා. අපි කවුද හිතුවේ මේ වැනි දෙයක් වෙයි කියලා? එම නිසා අපි ඉදිරියට යනවා. දැන් තමුන්නාංශලාගේ සිසිර මන්ත්‍රීතුමා මට කතා කරන්න පෙර එතුමා ඉතාමත් කුහක කතාවක් කරා. මම ඒක එකින් එකට එන්නම්. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ බදු පනස ගැන කතා කරා. ශ්‍රේෂ්ඨාධිකරණයේ බදු පනස, ඔව්, බදු පනස යම්කිසි කොන්දේසි ව්‍යවස්ථාවට පටහැනියි කියලා ප්‍රකාශ කරලා තිබෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක අපි සංශෝධන ගෙනහල්ලා අපි ඒක වෙනස් කරනවා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයක් තියෙන එකටයි. ගරු සභාපතිතුමනි, අපි මේක නිසා මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමිය හෝතුමාව අපි මෙතන දෝෂාභියෝගයක් ගිහිල්ලා අස් කරන්න යන්නේ නැහැ. අපි ඉතාමත් ගරු කරනවා මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ වලට. මතකයිනේ මේ දෝෂාභියෝගයෙන් අහලා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවන් අයින් කර හැටි. සමාජයේ සම්පූර්ණයෙන් මේකට මමත් හිටියා. කරන්න දෙයක් නැහැ. පාට අපි කටයුතු කරන්නේ මන්ත්‍රීතුමා විප් එක අනුව. තවුන්නන්සලා දන්නවනේ විප් එක අනුව 3 line විප් එකක් තියෙනකොට අපි ඒ විදිහට කටයුතු කරනවා. ගැටලුවක් නැහැ. නමුත් අපි දන්නවා ඒක වැරදි වැඩක් කියලා. එතකොට ඊළඟට කතා කරා විශේෂයෙන්ම අද ඉපදුන කට්ටිය වගේ මේ රටේ ආර්ථික තත්ත්වය ගැන. අද මං කනගාටුයි කියන්නේ අපි ඉන්නේ ණය උගුලක. මේ රාජපක්ෂ සහෝදරවරුන් ගත්ත ණය උගුලක තමයි අපි අද ඉන්නේ. පීබි ජයසුන්දර, බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඔබතුමන්ලට මේක අමහිරි වෙන්න පුළුවන්. මේ කියන දේ අපිටත් අමහිරි. මොකද අපි රටක් වශයෙන් කොහොමද ඉදිරියට යන්නේ? මේ ණය උගුලක් එක්ක. දැන් අපිට නොයෙකුත් දේවල් කියන්න පුළුවන්. රටේ සංවර්ධනයක් වෙන්නේ නැහැ, සහනාධාර ලැබෙන්නේ නැහැ. නමුත් මේ සියලු දෙයකටම අපිට ආදායමක් අවශ්‍යයි. ආදායම කඩාවැටිලා වියදම දවසින් දවස වැඩි වෙනවා. ඒතර සල්ලි අච්චු ගහන්නද? නැහැ. ඒකට වෙන ක්‍රමයක් තියෙනවා, වෙන විදිහක් තියෙනවා. ඒකත් තමයි ආයෝජනය වැඩි කරන එක. අනිත් එක තමයි අපේ වියදම යම් කිසි දුරකට අඩු කරන්න වෙනවා අපිට. තමුන්නාංශල හෙට බලයට ආවත් ඒකයි තමුන්නාංශයට කරන්න වෙන්නේ. නැත්තම් මුදල් අච්චු ගහන්න වෙනවා. ඉතින් මේක තමයි යථාර්ථය. කරුණාකරලා යථාර්ථය පිළිගන්න. අතු ගහන්නේ නැහැ අපි මුදල්. අවශ්‍ය සෙන්ට්‍රල් බැංක් එකේ වාසුදේව ඇමතුමා සෙන්ට්‍රල් බැංක් එකේ යම්කිසි මුදල් අච්චු ගහන්න යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ ප්‍රමාණය අනුව අච්චු ගහනවා. ඉන් එහාට සීමාව තුළ ඉන් එහාට යන්නේ නැහැ. Otherwise it will cause inflation, hyperinflation. You can't do that. You know that. එම නිසා අපි යථාර්ථය පිළි අරගෙන වැඩ කරන්න අවශ්‍යයි. දැන් මහා බැංකුවේ වාර්තාවේ පැහැදිලිව ප්‍රකාශ කරනවා 4.4% ආර්ථික වර්ධනයක් තිබෙනවා කියලා. ආර්ථිකය යම් කිසි දුරකට ස්ථාවර භාවයකට ඇතුළත් තිබෙනවා කියලා මහා බැංකු වාර්තාව තියෙනවා. ඒතොර අපේ සංචාරක ශේත්‍රය, විශේෂයෙන්ම අපගේ සේවා ශේත්‍රය, මේවත් යම් කිසි වර්ධනයක් ඇති වෙලා තිබෙනවා. මේක තමයි යථාර්ථය. එම නිසා අපි විශේෂයෙන්ම කොමිෂන් සභා ගැන විශාල විශ්වාසයක් තිබෙනවා. ස්වාධීන කොමිෂන් අපිට අවශ්‍යයි. අපිට අවශ්‍යයි විශේෂයෙන්ම හම්බන්තොට වරායේ මිලියන 1000ක් ලබාගෙන තිබෙනවා. මේකෙන් මිලියන 600යි වියදම් කරලා තියෙන්නේ. මිලියන 400කට මොකක්ද උනේ? මේකෙන් අපිට කොමිසමක් අවශ්‍යයි. අපි දන්නවා ඩුබායි රටේ යම් කිසි ශ්‍රී ලාංකිකයන් පුරවැසියන්ට ගිණුම් තියෙනවා ඒ බැංකුවල. අපිට දැනගන්න ඕනේ මේ ගිණුම් තියෙන්නේ මොන ශ්‍රී ලාංකිකයන්ටද කියලා. මොකද මේක ඉතාමත් වැදගත්, විශේෂයෙන්ම විශාල ධනස්කන්ධයක් මේ ඩුබායි රටේ, අපි රටත් කියන්නම්, ඩුබායි රටේ තිබෙන බව අපිට ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ග ලැබිලා තියෙනවා. එම නිසා අපි මෙම මහා බැංකු වාර්තාව ගැන කතා කරනකොට අපිට ඉතාමත් සතුටු වෙන්න පුළුවන්. අපේ ආණ්ඩුව යම්කිසි ඉතාමත් වැදගත් තැනකට ඇවිල්ලා තිබෙනවා සභාපතිතුමා. අපිට ලැබෙන අවුරුද්ද ඉතාමත් තීරණාත්මකයි. අපිට මේ 2017 අයවැය පැනගන්න පුළුවන් නම් අපිට ඉතාමත් ශක්තිමත් ලෙස ඉදිරියට යන්න පුළුවන් කියලා මේ ආණ්ඩුවට විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒක ඉතින් අපිට අනිවාර්යෙන් පුළුවන්. ඒක බයවෙන් දෙපා ඔබතුමා.
බුදු වර්තාව විනාඩියයි තියෙන්නේ.
එම නිසා අපිට විශේෂයෙන්ම අපගේ ජාත්‍යන්තර මිත්‍රයින් චීනය රාජපක්ෂලට පමණක් නෙවෙයි කොටු වෙලා තියෙන්නේ. අපිත් එක්ක වැඩ කරනවා. ඉන්දියාව අපිත් එක්ක වැඩ කරනවා. සියලුම මූල්‍ය ආයතන අපිත් එක්ක වැඩ කරනවා. අපිට තියෙන්නේ අපේ මූල්‍ය විනය ඇති කරගන්න. අපිට මූල්‍ය විනය ඇති කරගන්න පුළුවන් නම් ජාතියක් වශයෙන් අපිට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් අපි කුහක දේශපාලනයට හිස නමන්නේ නැහැ, ද්‍රෝහි දේශපාලනයට හිස නමන්නේ නැහැ, ජාතිවාදී දේශපාලනයට අපි හිස නමන්නේ නැහැ. අපි විශේෂයෙන්ම අපගේ මේ රටේ ඉන්න සුළු ජාතිකයන්ට සමාන අයිතිවාසිකම් දෙන්න අපි උත්සාහ කරනවා. ඒක තමයි මේ රටේ සියලුම ජනතාවගේ විශ්වාසය. මේ රටේ දමිළ ජනතාවට, මුස්ලිම් ජනතාවට, සිංහල ජනතාවට එක හා සමාන අයිතිවාසිකම් ලබා දිය යුතුයි. අපි ඒක විශ්වාස කරනවා. අපි ජාතිවාදයට කොටු වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා එක හා සමාන විශිෂ්ට ජාතියක් මේ රට නිර්මාණය කරන්න. ඉතින් ඒක කිරීමට අපිට ශක්තියක් තිබෙනවා කියලා, අපිට හොඳ අනාගතයක් තිබෙනවා කියලා අපිට විශ්වාසයක් තිබෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. Honorable Charles Nirmalanandan, you have 15 minutes.
நன்றி தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, இன்று மத்திய வங்கியினுடைய விவாதம் தொடர்பாக நடைபெறுகின்ற போது என்னை பேச அனுமதித்தமைக்காக, இலங்கையினுடைய மத்திய வங்கி என்பது இந்த நாட்டினுடைய பொருளாதாரத்தை சமநிலையில் பேணுகின்ற அல்லது இந்த நாட்டினுடைய பொருளாதாரத்தை முன்னோக்கி செலுத்துகின்ற ஒரு அரசாங்கத்தின் முழு கட்டுப்பாட்டில் இருக்கின்ற, அதாவது மத்திய அரசாங்கத்தின் முழு கட்டுப்பாட்டில் இருக்கின்ற ஒரு வங்கியாக நடைபெற்று வருகிறது. அந்த மத்திய வங்கியில் நடைபெற்ற கடந்த காலங்களில் கடந்த ஆட்சியின் போது நடைபெற்ற ஊழல்கள் தொடர்பாகவும் தற்போது நடைபெறுவதாக ஒன்றிணைந்த எதிர்க்கட்சியினுடைய விவாதம் தொடர்பாகவும் இன்று இந்த சபையில் பல உறுப்பினர்கள் மாறி மாறி குற்றச்சாட்டை வைத்து கொண்டிருக்கிறார்கள். இந்த குற்றச்சாட்டுகளை பார்க்கின்ற போது இந்த நாட்டினுடைய பொருளாதாரம் யுத்தம் காரணமாக பின்னோக்கி போகவில்லை. இந்த மத்திய வங்கி சரியாக நடைபெறாத காரணத்தினால் அல்லது இந்த மத்திய வங்கியில் நீண்ட காலமாக அரசாங்கத்தில் ஆட்சியில் இருக்கின்ற அரசாங்கம் ஊழல்கள் செய்கின்றதால் தான் இந்த இலங்கை என்ற இந்த நாடு பொருளாதாரத்தில் பின்னோக்கி சென்றிருக்கிறது என்பதை திட்டவட்டமாக கூற முடியும். ஏனென்றால் இன்று ஒரு சாதாரண ஒரு கூலி தொழிலாளி தன்னுடைய வாழ்க்கை, அதாவது நாளாந்தம் தன்னுடைய செலவினங்களை செலவிடுவதற்கு அந்த கூலி தொழிலாளி அவர் தன்னுடைய தொழில் மூலம் சம்பாதிக்கின்ற அந்த பணத்தை வைத்து இன்று இந்த இலங்கையில் இருக்கின்ற பொருட்களின் விலை நிமித்தம் தன்னுடைய குடும்ப வாழ்க்கையை கொண்டு செல்ல முடியாத இன்றைய சூழ்நிலையில் இன்று இந்த விவாதத்தில் முன்வைக்கப்பட்ட குற்றச்சாட்டுகளை பார்த்தால் எல்லாம் பல ஆயிரக்கணக்கான மில்லியன்களாக இருக்கின்றது. அப்படி பார்க்கின்ற போது அந்த குற்றச்சாட்டுகள் முன்வைக்கப்பட்ட அந்த ஆயிரக்கணக்கான மில்லியன்கள் ரூபாய் இந்த மத்திய வங்கியில் இன்று இருக்குமேயானால் இந்த நாட்டினுடைய பொருளாதாரத்தை வெளிநாட்டு கடன்கள் இல்லாமல் அல்லது வெளிநாட்டினுடைய உதவிகள் இல்லாமல் இலங்கையினுடைய இந்த நாட்டை முன்னேற்ற முடியும். அந்த அவ்வளவு பணம் இந்த மத்திய வங்கியின் ஊடாக பல அரசியல்வாதிகள் பல அரசாங்கங்கள் அனுபவித்து கொண்டிருக்கிறார்கள். எதிர்காலத்திலும் இதே போன்றொரு சூழ்நிலைதான் இந்த மத்திய வங்கியில் இருக்கும். ஏனென்று சொன்னால் கடந்த கால வரலாறுகளில் இந்த மத்திய வங்கியினுடைய ஊழல்கள் நடைபெறுவதாக பல குற்றச்சாட்டுகள் முன்வைக்கப்பட்டு வருகிறது. ஆனால் அதை எதிர்காலத்தில் எப்படி தடுப்பது என்ற அந்த ஒரு கொள்கையை இந்த அரசாங்கம் வகுப்பதில்லை. ஏனென்று சொன்னால் அரசாங்கத்தில் இருக்கின்ற ஆட்சியாளர்கள் தாங்கள் அதை எப்படி பயன்படுத்துவது, தங்களுடைய அதை பயன்படுத்துவதன் மூலம் தங்களுடைய கட்சிகளை எப்படி மேல்நோக்கி செல்வதென்ற ஒரு யோசனை அந்த ஆட்சியாளர்களிடம் இருக்கின்ற காரணத்தினால் அவர்கள் அப்படியான ஒரு கொள்கை வகுப்பை முன்னெடுத்து செல்வதை விரும்புவதில்லை. ஆனால் உண்மையில் அப்படியான ஒரு கொள்கை வகுப்பு இந்த மத்திய வங்கியின் ஊடாக ஏன் ஊழல்கள் நடைபெறுகின்றது, என்ன காரணத்தினால் இது நடைபெறுகின்றது, இதை எவ்வாறு எதிர்காலத்தில் தடுக்க முடியும் என்றொரு கொள்கையை தேசிய கொள்கையாக வகுத்து அந்த நடைமுறையின் கீழ் மத்திய வங்கியை இந்த அரசாங்கம் இயக்கிக் கொண்டு செல்லுமேயானால் எதிர்காலத்தில் இந்த அரசாங்கம் பெற்ற பல கடன்களை, வெளிநாடுகளிலிருந்து பெற்ற பல கடன்களை இந்த அரசாங்கம் திருப்பி செலுத்த முடியும். அதற்காக இதை முன்னெடுப்பு செய்ய வேண்டும் என்று நான் கேட்டுக்கொள்கின்றேன். அதே நேரத்தில் இந்த மத்திய வங்கி 2009 ஐந்தாம் மாதம் 18 தேதி போர் முடிவுக்கு வந்ததாக அப்போதைய அரசாங்கம், அதாவது மஹிந்த ராஜபக்ச தலைமையிலான அரசாங்கம் அறிவித்தது. அந்த அறிவித்ததன் பின்பு தமிழீழ விடுதலை புலிகளினுடைய வைப்பகங்கள் அல்லது அங்குள்ள மக்களுடைய பவுன் நகைகள், அதாவது தமிழீழ வைப்பகத்தில் இருந்த பவுன்கள், மற்றது அந்த மக்களுக்கு அந்த பிரதேசத்தின் மக்களுக்கு சொந்தமான நகைகள் எல்லாம் அந்த மக்கள் அப்படியே விட்டுவிட்டு பலர் இறந்து விட்டார்கள். பலர் தங்களுடைய உயிர் பாதுகாப்பிற்காக மெனிக்பாம் முகாம் நோக்கி வந்தார்கள். ஆனால் அங்கு தமிழீழ விடுதலை புலிகளுடைய வைப்பகங்களில் இருந்த பணம் நகைகள், மற்றது பொதுமக்களுடைய பணம் நகைகள் எல்லாம் அப்போதைய அரசாங்கத்தால் மீட்கப்பட்டது. அந்த மீட்கப்பட்ட அந்த நகைகளுக்கு யாரும் சரியான கணக்கு கூறவில்லை. அப்படி அவர்கள் குறுகிய ஒரு தொகையை கூறியிருந்தார்கள். உண்மையில் அந்த நேரத்தில் இருந்த அரசாங்கம் அந்த நகைகளை, அந்த பொதுமக்களுடைய நகைகளை, தமிழீழ விடுதலை புலிகளுடைய வைப்பகத்தில் இருந்தது பொதுமக்களுக்கு சொந்தமான நகைகள்தான் இருந்தது. அந்த நகைகளையும் மக்களுடைய நகைகளையும் அப்போதிருந்த பாதுகாப்பு அமைச்சில் உயர் பதவி வைத்த இராணுவத்தினரும் அல்லது அப்போதைய அரசாங்கத்தினுடைய ஜனாதிபதி அல்லது அவர்களுடைய சகோதரர்கள் பங்கீட்டாக பெருந்தொகையான நகைகளை எடுத்த பின்பு அந்த குறிப்பிட்ட சில நகைகளை மட்டும் மத்திய வங்கிக்கு ஒப்படைத்தார்கள். அந்த எங்களுடைய மக்கள் அந்த தமிழீழ விடுதலை புலிகளுடைய வைப்பகத்தில் வைப்பிட்ட அந்த பற்றி சீட்டுடன் இன்று அந்த நகையை எங்கு மீட்பது என்று சொல்லி அவர்கள் முயற்சி செய்து கொண்டிருக்கிறார்கள். இதுவிடம் தொடர்பாக தற்போதைய நிழல் பிரதமர் கௌரவ ரணில் விக்ரமசிங்கே அவர்களிடம் எங்களுடைய கௌரவ பாராளுமன்ற உறுப்பினர் ஸ்ரீதரன் அவர்கள் ஒரு கேள்வி எழுப்பியிருந்தார். இந்த மக்களுடைய நகைகளை பெற்றுக் கொடுப்பதற்கு உதவி செய்வீர்களா என்று கேட்டிருந்தார். அதற்கு தற்போதைய பிரதமர் அவர்களும் பதில் வழங்கியிருந்தார். அந்த வைப்பு சீட் இருந்தால், அதாவது தமிழீழ வைப்பகத்தினுடைய நகை அடைவு துண்டு இருந்தால் அதற்குரிய நகைகளை மத்திய வங்கியால் வழங்க முடியும் என்று. ஆனால் மன்னார் பிரதேசத்தில் எங்களுடைய பல மக்கள் அந்த தமிழீழ வைப்பகத்தினுடைய தங்க நகை கடன் துண்டு பத்திரத்தை வைத்திருக்கிறார்கள். தங்களுடைய யுத்த நேரத்தில் தங்களுடைய பிள்ளைகளுடைய பசியை போக்குவதற்காக அந்த நகைகளை வைத்து அவர்கள் அந்த பணங்களை பெற்று அந்த யுத்த சூழ்நிலையில் குறிப்பிட்ட காலம் வாழ்ந்திருக்கிறார்கள். ஆனால் அந்த நகைகளை பெற்றுக்கொள்வதற்கு நான் ஒரு கமலினி இழுப்பக்கடவை என்ற ஒரு முகவரியைச் சேர்ந்த ஒரு பெண்மணி என்னிடம் முறையிட்டிருந்தார். இந்த அவர் 13.5 பவுன்களை வைத்து 172,000 ரூபா பெறுமதியை பெற்றிருந்தார். அவர் அந்த யுத்தத்தின் போது தன்னுடைய கணவனை கடைசி யுத்தத்தில் அவருடைய கணவன் காணாமலாக்கப்பட்டிருக்கிறார். அதாவது அவர்கள் இடம்பெயர்ந்து ஓமந்தை ஊடா வரும்போது அங்குள்ள சோதனை சாவடியில் விடுதலை புலிகளில் இருந்தவர்கள் சரணடைமாறு அல்லது விடுதலை புலிகளுக்கு ஒரு சில உதவிகள் செய்தவர்கள் சரணடைமாறு கூறியபோது அவரும் தான் விடுதலை புலிகளுக்கு உதவி செய்ததாக வேறொருவர் குறிப்பிட்டதன் அடிப்படையில் அவர் அந்த இடத்தில் போய் சரணடைந்தார். அவருடைய குடும்ப உறுப்பினர்கள் தான் அவர்களை கொண்டே விட்டார்கள். ஆனால் இன்று அவர் எங்கிருக்கிறார் என்று யாருக்கும் தெரியாது. அதற்குரிய பதிலும் இந்த அரசாங்கத்திடம் இல்லை. ஆனால் இன்று இந்த மத்திய வங்கி தொடர்பாக அந்த பெண்மணி தன்னுடைய 2 பிள்ளைகளை வளர்ப்பதற்கு மிகவும் சிரமப்பட்டு கொண்டிருக்கின்ற வேளையில் இந்த நகையை பெற்றுத்தரும்படி அவர் என்னிடம் கூறியிருந்தார். கௌரவ பிரதம அமைச்சருக்கு எழுத்து மூலம் கடிதம் அனுப்பியிருந்தேன். அவரும் அதற்கு பதில் கடிதம் அனுப்பியிருந்தார். மத்திய வங்கி கவர்னருக்கு போட்டு அந்த நகையை அந்த பெண்மணியிடம் கொடுக்கும்படி. ஆனால் அந்த கடிதங்களை வங்கி சென்று வினவிய போது இது ஒன்றும் செல்லாது, இதற்கு நாங்கள் நடவடிக்கை எடுக்க முடியாதென்று அந்த மத்திய வங்கியினுடைய அதிகாரிகள் அந்த பெண்மணியை சொல்லி அனுப்பிவிட்டார்கள். அந்த மக்களுக்கு உரித்தான அந்த யுத்தத்தில் அந்த மக்களுடைய நகைகளை பெருந்தொகையான நகைகளை எடுத்து அப்போதைய அரசாங்கம் குறிப்பிட்ட தொகையான நகைகளை மட்டும் மத்திய வங்கியினுடைய கணக்கில் கொடுத்தது. அந்த நகையை பிரதமர் அவர்கள் மீள கொடுப்பதாக வாக்குறுதி அளித்தார். ஆனால் இன்று மட்டும் எந்த விதமான ஒரு நடவடிக்கையும் எடுக்கவில்லை. கௌரவ பிரதமர் அவர்களுக்கு நான் வினயமாக கேட்டுக்கொள்வது, அந்த யுத்தத்தில் பாதிக்கப்பட்ட எங்களுடைய மக்கள் பலர் தங்களுடைய உறவுகளை இழந்திருக்கிறார்கள், அங்கவீனமாக்கப்பட்டிருக்கிறார்கள். அந்த அவர்களுக்கு ஒரு சிறிய ஆறுதலாக அவர்களுடைய சொந்த நகைகளை அவர்களுக்கு வழங்க வேண்டும். அவர்கள் தற்பொழுதும் இந்த தமிழ் விடுதலை புலிகளுடைய வைப்பகத்தில் வைத்த அந்த பற்றிச்சீட்டை இன்றும் வைத்திருக்கிறார்கள். அதனுடைய ஒரு பிரதி என்னிடம் இங்கு இருக்கிறது. அந்த பிரதியை நான் முதலமைச்சர் அவர்களுக்கு பிரதமர் அவர்களுக்கு அனுப்பியிருக்கின்றேன் இந்த இதற்குரிய நடவடிக்கை எடுக்கும்படி. ஆகவே இந்த மத்திய வங்கி தொடர்பான இந்த விவாதத்தில் மத்திய வங்கியில் இருக்கின்ற இந்த நகைகளை அதாவது யுத்தத்தில் மீட்ட அப்போதைய அரசாங்கத்தினால் மீட்டு பெருந்தொகை நகைகள் எடுக்கப்பட்டு ஒரு சில பகுதி நகைகள் கொடுக்கப்பட்ட நிலையில் அந்த நகைகளையாவது அந்த பற்றிச்சீட்டு வைத்திருக்கின்ற அந்த குடும்பங்களுக்கு வழங்குவதற்கு பிரதமர் தலைமையிலான பிரதமர் தலைமையில் நடவடிக்கை எடுக்க வேண்டும். ஏனென்று சொன்னால் அந்த நகைகளும் அங்கு சொற்பந்தம் இருக்கிறது, அந்த நகைகளும் இனி அடுத்த அரசாங்கம் வரும்போது அல்லது ஒரு குறிப்பிட்ட காலத்தின் பின்பு அதுவும் அங்கு இருக்குதா இல்லையா என்ற கேள்விக்கு பதில் கிடைக்காது. ஏனென்று சொன்னால் பல ஆண்டுகளாக நான் ஏற்கனவே குறிப்பிட்டது போல பல ஆண்டுகளாக இந்த மத்திய வங்கியினுடைய ஊழல்கள் நடைபெற்று கொண்டிருக்கிறது. ஆகவே இந்த மக்களுக்கு இந்த நகையை அவர்களுடைய சொந்த நகையாவது வழங்குவதற்கு பிரதமர் அவர்கள் நடவடிக்கை எடுக்க வேண்டும். மத்திய வங்கியினுடைய தற்போதைய கவர்னர் அதற்கு இந்த பற்றிச்சீட்டு வைத்திருக்கின்ற அவர்களுக்கு ஒரு கொள்கை ரீதியாக அந்த பிரதேசத்தில் இருக்கிற வங்கிகளூடாக அதனுடைய பிரதிகளை பெற்றுக்கொண்டு அந்த பிரதிகள் மூலம் அந்தந்த வங்கிகளுக்கு அவர்களுக்கு சொந்தமான அல்லது அதற்கு பெறுமதியான நகையை அவர்களுக்கு வழங்கி அவர்களுடைய தற்போதைய வாழ்க்கையில் அவர்கள் ஒரு சில துன்பத்தை போக்குவதற்காக இந்த செயல்பாட்டை செய்ய வேண்டும் என்று கேட்டு வாய்ப்புக்கு நன்றி.
தேங்க்யூ. கரு ஹெக்டாப்பாமி மந்திரித்துமா அவதுமான வினாடி நாமே
ඔබතුමාට බෙවින් ස්තුතන්තේන අවස්ථාව ලබා දීම සම්බන්ධ විශේෂයෙන්ම අද ඓතිහාසික දවසක් අපි සියලු දෙනාට ඒකෙත් විශේෂත්වය තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට නවක හැටියට අපිට පොද අපි ඉතිහාසයේ පාර්ලිමේන්තු ඉතිහාසය ගැන බොහෝ දේවල් අහලා තිබුණා. අපි දැක්කා ඒ පාර්ලිමේන්තුවේ තාමත්ම සුවිශේෂ වූ නායකයෝ හිටියා, රටට පාඩම් කියා දීපු නායකයෝ හිටියා. එදා මං හිතනවා අද මහබැංකුව ගැන මහබැංකුවේ වාර්ෂික වාර්තාව ගැන කතා කරන මේ මොහොතේ ඒ මහබැංකු වාර්තාවත් එක්ක ඒ වගේම මහබැංකුවේ පැනනගුණු ප්‍රශ්නයක් එක්ක ඇතිවෙච්ච ප්‍රතිඵලයක් රටටම කියා දුන්නු පාඩමක් අද රවි කරුණානායක ගරු අමාත්‍යතුමා කියලා දුන්නු. බොහොම විනීත පිවිතුරු පිරිසිදු අවංක මං හිතන්නේ ලස්සනට වචන පාවිච්චි කරන හොරු කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරපු දෝෂාභියෝග යෝජනාවකට කතා කර විශ්වාස භංග යෝජනාවකට කතා කරන්න තිබිච්ච අවස්ථාවක්. හැබැයි අපි හිතුවා මේ රටේ නීතිය ගැන කතා කරද්දී විශේෂයෙන්ම රටේ වැරදි කරපු අය නීතිය රැහැනට අසු කර ගන්නකොට නීතිය රැහැනට අහුවෙච්ච නැති වැරදිකාරියෙක් නොවෙච්ච කෙනෙක්ට විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ ගේන්න පුළුවන්. ඒක අපි දැනන් හිටියේ නැහැ එහෙම ගේන්න පුළුවන් කියලා. හැබැයි එහෙම ගෙනල්ලා තියෙනවාද? ඉතිහාසයේ මම අහපු පළවෙනි මතාව තමයි විශේෂයෙන්ම ජනාධිපති කොමිසමකට ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරයෙක්ව කැඳවලා ප්‍රශ්න කරන්න අවස්ථාව උදා කරගනි. අද අපේ රටේ රවි කරුණානායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ඇමතිවරයෙක් හැටියට ආණ්ඩුවේ අපි පක්ෂ දෙකක් තියෙනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙක් හැටියට එතුමා, එහෙම නැත්නම් මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියට එතුමා නිර්භීතව ගිහිල්ලා මුළු සමස්ත රට පවණක් නෙවෙයි මුළු ලෝකයටම පාඩමක් හැටියට කියලා දුන්නා. රටේ නායකයන්ට පුළුවන් කොමිෂන් වලට ගිහිල්ලා උත්තර කියන්න, ප්‍රශ්න වලට උත්තර සපයන්න පුළුවන් කියලා. ඒක අපි සියලු දෙනාටම මේ රටට විශාල ගෞරවයක් ලබා දුන්න අවස්ථාවක් මම විශ්වාස කරනවා. ප්‍රශ්නයක් අහපුවම යම්කිසි සාක්ෂියක් කවුරු හරි වැරදි විදියට දුන්නාම ඒක නිවැරදි කරගන්න තියෙන හොඳම තැන. හැබැයි ඒකට මොකද කරේ? සිරන්ති රාජපක්ෂ මැතිනිය දැන් CID එකට කැඳවනකොට එතුමිය යන්නේ නැහැ. එතුමිය මගහරිනවා. හැබැයි අපි ආණ්ඩුවේ ඉඳගෙන අපේ ඇමතිවරු යනවා අර ජනාධිපති කොමිසම හමුවට ගිහලා එතුමා සාක්ෂි ලබා දෙන්න. එතුමාගේ අහන ප්‍රශ්න වල පිළිතුරු සපයනවා. මමත් ගියා එතෙන්ට ඒක බලන්න. මොකද මටත් බලන්න අවශ්‍ය වුණා මොකද්ද මේ කියලා. මෙතන කරන්නේ මොකද්ද කරන්නේ කියලා. අන්නක ප්‍රශ්න අහපු වේදිය. හැබැයි නීතිපති දෙපාර්තමේන්තුවේ අපේ ඒ ගෞරවනීය නිලධාරි මහත්වරුන්ගෙන් අපි අහනවා මේ වෙලාවේ. දැන් FCID එකේ පරීක්ෂණයට භාජනය කරලා ලිපිගණු ආසන් කරලා ලිපිගණු 83ක් බාර දීලා තියෙනවා නීතිපති අංශයට මේකට නඩු දාන්න. මේවට මොකද උනේ? මේවා හංගන්නේ කවුද? මේවා ආපස්සට හරවන්නේ කවුද? මේවට කල් ගන්න කවුද කියලා මේ රටට හෙලි කරන්න ඕන කාලය දැන් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරි මහත්වරු අද මේ රටේ මේ ආණ්ඩුවේ වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයෙක් ගෙනලා ප්‍රශ්න කරන්න පුළුවන් නම් අර පෙනි තියෙන අර හොරකම් වංචා දූෂණ වලට භාජනය වෙච්ච අයගේ නඩු ටික ඉස්සරහට ගෙන යන්නේ මොකක්ද නැත්ද කියලා අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. මම කෝප් කමිටියේ සමාජිකයෙක්, අලුත් මන්ත්‍රීවරේ. හැබැයි මම කෝප් කමිටියට අහවට පස්සේ මම ඒකට ගිහිල්ලා වාඩි වුණාට පස්සේ මම ඉගෙනගත්ත දේවල් බොහොමයි. මම දැක්ක වංචාවල් ටික මම කල්පනා කරා. අපි ආයතන 58ක් ගෙනලා තියෙනවා. ඒ 58 දිහා බලපුවම මේ රටේ ආණ්ඩු කරේ මොක්කුද කියලා මට හිතුණා. අපි දැන් වර්තමානයේ ප්‍රශ්න කරන්න කාගෙන්ද? අපි වර්තමානයේ ප්‍රශ්න කරන්නේ දැන් වර්තමානයේ ඉන්න නිලධාරින්ගේ. හැබැයි හෙන ගහන අපරාධය තමයි මේකේ හිටපු උන් ටික කරන්න පුළුවන් ජඩ වැඩ, කරන්න පුළුවන් ජනතාවගේ සල්ලි පාවිච්චි කරලා තමුන්ගේ පවුලේ සියලු දෙනාත් එක්ක විඳින්න පුළුවන් උපරිම සැප විඳලා ඒකේ අමාත්‍යවරයාත් එක්ක තමයි සැප විඳලා තියෙන්නේ. ඒ සියලු කටයුතු කරලා අද උන් ගිහිල්ලා නිදැල්ලේ ගෙදර ජීවත් වෙනවා. අර වෙනත් අයින්සක නිලධාරි කණ්ඩායමක් අපි ප්‍රශ්න කරනවා. එයාට උත්තර දෙන්න බෑ සමහර වෙලාවට. දැන් මේ 58ක් කරපු අපි අපිට ප්‍රශ්න තිබුණේ එදා ග්‍රීක් බොණ්ඩ ගැන කවුරුත් දැන් ප්‍රශ්න කරන්නේ නැහැ. හෙජින් ගිවිසුම ගැන කවුරුත් දැන් ප්‍රශ්න කරන්නේ නැහැ. හැබැයි වර්තමානයේ මේ බැදුම්කරය සම්බන්ධව පමණයි මේ ප්‍රශ්න කරන්න පටන් අරන් තියෙන්නේ. මෙතන අපිට යම්සි කුමන්ත්‍රණයක් පේනවා. අපි මේ කුමන්ත්‍රණය අපිට හොයාගන්න ඕන දැන්. මේකත් සමහර විට ගිය ආණ්ඩුවේ රාජපක්ෂ ආණ්ඩුවේ අර හොරකම් කරපු සල්ලි වලින් පාලනය කරනවාද කියලාත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැතිනම් සමහර අයගේ ඔළුවලට විස බීජ දාලා සමහර අයගේ ඔළුවලට සමහර වෙලාවට මේ රටේ ලොකු තැන් දෙනවා කියලා පොරොන්දු දීලා සමහර විදිහ වැඩපිළිවෙළ සකස් කරලාද කියලාත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අද අපි රවි කරුණානායක අමාත්‍යතුමාගෙන් පාඩමක් ඉගෙන ගන්නවා. ඒ පාඩම තමයි ශ්‍රී ලංකාව වෙනස් වෙලා කියන එක. එදා හොරකමෙන් දූෂණයෙන් වංචාවෙන් මේ රට පාලනය කරපු සමය වෙනස් කරලා අපි පැහැදිලිව එදා පොරොන්දු වුණා සමානවම රට වෙනස් මඟකට ගෙනියනවා කියලා පාඩම අද රවි කරුණානායක ගරු අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවේ අපි ඉදිරියේ අද මුළු ලෝකෙටම පවසා සිටියා.
තව විනාඩියක් තියෙනවා ඔබට.
ඒක ඉතාමත් වැදගත් අපිට. එක්සත් ජාතික පාක්ෂික කැඩියට ඒ පක්ෂේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කැඩියට මම සන්තෝෂ වෙනවා. මම ආඩම්බර වෙනවා. එවැනි ඇමතිවරු අපේ ඉන්නා එකට. එහෙමනම් ඒක මේ පොදු විපක්ෂේ ඒක නැත්තම් ඒකාබද්ධ කල්ලියට හොඳ පාඩමක් මතක තියාගන්න. සන්තෝෂ වෙනවා යන්න පුළුවන්. හැබැයි අඬන දිදී වැඩි කල් නැහැ. මොකද අපි මෙච්චර කාලයක් අපි බලාගෙන හිටියා. අපි බලාගෙන හිටියා ඒවට මොකද වෙන්නේ කියලා. හැබැයි හිතන්න එපා නියොටෝ විදිහට බලා හිටියා කියලා. අපි සූදානම් වෙනවා අද ඉඳලා ඒ සියලු දේවල් ගන්න තුරු අපි විශාල වැඩසටහනකට යනවා. මේ වැඩසටහන තමයි මේ රටේ දූෂිතයෝ ඉන්නත් බෑ, මේ රටේ හොරකම් කරනුන් ඉන්නත් බෑ, මේ රටේ වංචා කරනුන් ඉන්නත් බෑ, මේ රටේ මිනිමරුවෝ ඉන්නත් බෑ. ඒ සියල්ල නීතිය රැහැනට අහු කරගන්න තුරු අපි සටන් කරන්න සූදානමින් ඉන්නේ. ඒක තමයි දැන් රටට අවශ්‍ය, ජනතාවට අවශ්‍ය.
අවසන් කරන්න.
මේ වැඩ කොටස කරන්න අපි සූදානමින් ඉන්නවා. එහෙනම් නැවත වතාවක් අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාගෙනුත් ඒ වගේම විශේෂභාර අමාත්‍යතුමාගෙනුත් ඉල්ලීමක් කරනවා වහාම මේ හොරු ටික අල්ලලා අවශ්‍ය දඬුවම දෙන්න කියලා. එහෙම නැතිනම් අපි සූදානම් එළියට බැහැලා ඒ වෙනුවෙන් අරගලිය කරන්න කියලා කියමින් ඔබතුමාට
සුභාන්ත
වෙන අවස්ථාව ලබා දීම
සම්බන්ධ. ගරු වාසුදේව නානාකාර මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 12යි.
ස්තුතියි ගරු සභාපතිතුමනි. අද ඉතාම අපූර්ව විදියට දෛවෝපගතව කරුණු දෙක තුනක් එකට එකතු කරලා තියෙනවා. එකක් මේ විශ්වාසභංග යෝජනාවක් එක පැත්තකින් ගෙනෑවා. අනික් පැත්තෙන් මහබැංකු වාර්තාවේ විවාදය තියෙනවා. තවත් පැත්තකින් අපිට රවි කරුණායක ඇමතුමා තම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ප්‍රකාශය මේ සභාවේ අද කරන්න යෙදුණා. මේ කරුණු තුනම එකට සම්බන්ධ වෙන දිනයක් බවට අද පත් වුණා. පළමුවෙන්ම මම අපේ හෙක්ට අප්පුහාමි මගේ මිත්‍ර මන්ත්‍රීතුමා යන්න ඉස්සෙල්ලා මට මේක කියන්න අවසරයි. ඒ වගේම එතුමාටත් මේක අහන්න කියා මයිල්ලා ඉන්නවා. එතුමා ඉතා විශාල ලොකු දෝෂාරෝපණයක් කරගෙන ගියා. මේ හොරු ඉන්නවා මුන් අල්ලන්නේ නැහැ. දැන් මේ බලන්න FCID එකේ අපි මෙච්චර වාර්තා දීලා තියෙනවා. නමුත් මේවට නඩු දාන්නේ නැහැ. ඉතින් මේ ආණ්ඩුවේම දෙපාර්තමේන්තු මේ FCID එකත් ආණ්ඩුවේ, අනිත් පැත්තෙන් ගත්තම් නීතිපත් දෙපාර්තමේන්තුවත් ආණ්ඩුවේ, පොලිසියත් ආණ්ඩුවේ. ඉතින් ආණ්ඩුව අපට ඇවිල්ලා මෙතන පැමිණිලි කරනවා නම් ආණ්ඩුවේම විවිධ දෙපාර්තමේන්තු ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක හරියට මේ වගේ එක්ටප්පුවයි මන්තුමා, ඔබතුමාලගේ ගෙදර දරුපල දාතා
මොකද පොයින්ට් පොඩි
අවකට අපේ ජේෂ්ඨ මම යමක් ඉගෙන ගන්න ඔබතුමා මම කිව්වේ මම ඔබතුමාලට නෙමෙයි කිව්වේ අපේ පාලකයන්ට අපේ ඉහළ කට්ටියට කිව්වේ.
හරි
නැතු ඔබතුමාලට නෙමෙයි.
හරි බොහොම ස්තුතියි.
ඔබතුමාලා වල්ලන්න කියලා කිව්වේ.
බොහොම ස්තුතියි. දැන් මම මේ කියන්න හදන්නේ ඔබතුමාලාගේ මේ පැමිණිල්ල කොයි වගේද කියනවා නම් අපේ ගෙදර දරුපල දාතාවයක් දරුපල දාවක් නැහැ. අනේ මේක ගැන උඹලා මොනවද කරන්නේ කියලා අපෙන් අහනවා වගේ. ඉතින් මේක එනිසා අපි එතනින් ඒ කතාව නවත්තමු. අපි දන්නවා හොඳ හැකියාව තියෙන අය බව ඔප්පැත්ති ඉන්නේ. ඒක නිසා ඒක ඉටු කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට මම කැමති එන්න මේ ඇමතිවරේ කොමිෂමට ගියා කියලා ලොකු සාඩම්බර කතාවක් කියනවා. අද මොකක් තමුන්නාසේලා කරේ. තමුන්නාසේලා අර රවි කරුණානායකව ඉතා ඉහළ තැනකට ඔසවා තබලා ඔහු තමයි කොමිෂමකට ඉස්සෙල්ලම ගිය ඇමතිවරයා. ඔහු තමයි ගිහිල්ලා කොමිෂම ඉදිරියේ නිර්භයව කතා කළේ. ඒ නිසා අපි ඔහු ගැන ආඩම්බරයි. ඒ නිසා ඔහු ඉල්ලා අස්විය යුතුයි. දැන් ඔන්න එතුමාගේ බෙල්ල කපන්න තමුන්නාසේලා ලස්සන තොවිලයක් නැටුවා. ඒ තොයිල්ලේ නටලා අන්තිමට බිල්ලට බෙල්ල කපන්නේ රවි කරුණානායකගේ. ඉතින් ඒකනේ උනේ. මම ඒකයි කියන්නේ. ඉතින් ඒ නිසා අපි ඇමතිවරයෙක් කොමිෂමට ගිය පළවෙනි අවස්ථාව මේක නෙමෙයි. කොහොමත් කැඳෙව්වට පස්සේ කොමිෂමකට නොගිහිල්ලා ඉන්න බෑ. දැන් කිව්වා ශිරාන්ති මැඩම් නැත්තම් ශිරාන්ති මහත්මියට ආර්යාවට CID එකට එන්න කිව්වා එතුමිය ඉන්නේ නැහැ කියලා. මම හිතන්නේ එතුමිය ගියා ප්‍රකාශයන් කළා එතුමියට එන්න ඕන නැහැ කියලා එතුමිය ඉන්න තැනට ගිහලා ප්‍රකාශයන් ගත්තා. ආය 15 වෙනිදා එන්න කියලා තියෙනවා එතුමිය යනවා. එන්න කිව්ව තැනට. දැන් කොහොමත් ඔබතුමා දන්නවා එන්න කිව්ව තැනට ආවේ නැත්තම් ඊට පස්සේ ගිහලා එක් කරගෙන එනවනේ කාන්තා පොලිස් කාන්තාවත් එක්ක ගිහිල්ලා. ඉතින් එහෙම කරන්න පුළුවන්. ඉතින් ඒකත් කරගන්න ඔබතුමන්ලට බැරි නම් ඒක අපේ වරදක් නෙවෙයි. ඒකයි මම මේ කියන්නේ. මොකක්hari ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මම කියන්නේද? අගමැතිතුමාට චෝදනාවක් තියෙනවා. මොකක් චෝදනාව? ඒකාබද්ධ විපක්ෂය අයව ආරක්ෂා කරනවායි කිය. එම චෝදනාවක් තියෙනවනේ. නිකන් බොරුවට කතා කරන්න ඕනේ. එතුමා ඒකාබද්ධ විපක්ෂය ආරක්ෂා කරනවායි කියලා කතාවක් තියෙනවා. ඉතින් මම නෑ ඒක තමුන්නාත්සේලාගේ පැත්තෙන්මයි ඒ චෝදනාව එන්නේ. දැන් එතකොට ඒ චෝදනාව වෙනුවට අදමත් වෙලා තියෙන අලුත් චෝදනාවක් ජනාධිපතිතුමා මේ ඔක්කොම චෝදනාව වහගෙන ඉන්නවයි කියල. කොච්චර දුරද ගියාද කිව්වොත් එක මන්ත්‍රීතුමෙක් බාර ගැව්වා නීතිපත් දෙපාර්තමේන්තුවේ නීතිඥයින්ට කළ රජයේ නිලධාරීන්. ඒ අය මේ ක්‍රියාත්මක වෙන්නේ යම් අනුබලදීමක් නැත්තම් සානුබලයක් නැත්තම් මුදල් ලැබීමක් නැත්තම් කාන්තාවන්ගේ හිතවත්කමක් ආදී දේවල් ඔක්කොම පටලවලා පාර ගැහුවා. මේ පාර ගැහුවේ ඒ නිලධාරීන් දෙන්නට නෙවෙයි, මේ කොමිසමටම පාර ගැහුවේ. මොකද මේ නිලධාරීන් දෙන්න වැඩ කරන්නේ කොමිසමේ රජයේ නිලධාරීන් ඇටියට. ඒගොල්ල තමයි සාක්කි මෙහෙවන්නේ, කොමිසමට උදව් වෙන්නේ. ඉතින් කොමිසමටයි මේ ගැව්ව පාර ගැව්වේ. කොමිසමට නෙමෙයි ජනාධිපතිගේ කනටයි ගැව්වේ. ඒකයි ඇත්ත කතාව. අර පැත්තෙන් ඉස්සෙල්ල චෝදනාව තිබුණා මේ අගමැතිතුමා තමයි මේ ඔක්කොම වළක්වන්නේ කියලා. ඔන්න ආද මෙතෙන්දින් මේ බිලි පූජාවෙන් පස්සේ කෙලින්ම පාර ගැව්වා මේ නීතිපති දෙපාර්තමේන්තුවයි නීතිපතිතුමයි. ඒ බලය ඇති වෙනත් අංශවලින් තමයි මේ කටයුතු වළක්වලා තියෙන්නේ කියලා. දැන් ඊළඟට අපි එනවා බැඳුම් කර වංචාවට නොවැළැක්විය හැකිනේ. මහා බැංකුව ගැන කතා කරනකොට මහා බැංකුවේ මුදල් කොච්චර ප්‍රමාණයක් මහා බැංකුවට අහිමි වුණාද? දැන් තමුන්නාසේලා කියනවා මේ ණයබර ණයඋගුල තමයි ඔක්කොටම හේතුව. ඉතින් මම අහනවා බැඳුම් කර අලාභය නිසා ණයඋගුල බුරුල් වුණාද? බැඳුම් කර අලාභය නිසා ණයඋගුල බුරුල් වුණාද? එහෙම නැත්නම් ණය උගුල තවත් තිර වුණාද? හිතමු උගුලක් තිබුණයි කියලා. දැන් මේ බැඳුම් කරලා වෙන නිසා උගුල හිර වෙලා නේද? එහෙනම් ඒකට වග්කිවි යුත්තේ කවුද? ඒකට වග්කිවි යුත්තේ කෙලින්ම අර්ජුන මහේන්ද්‍රණා ඇලෝෂියස්. මොකද කියනවා? අර්ජුන ඇලෝෂියස් මාමයි බෑන දෙන්න. ඉතින් මේ දෙන්නා ගැන තමයි දැන් විභාග කරගෙන යන්නේ. ඒ අතරතුරු තමයි මේන් තවත් අය මේකට සම්බන්ධයි කියන පදනම් මත ඒ අයගෙනුත් විභාග කරගෙන යන්න. දැන් කොච්චර විතර අලාභයක්ද වෙලා තියෙන්නේ? ගරු ලක්ෂ්මන් යාපා බෙවාදෙන මෙතුමා කියනවා බිලියන 1000ක් අවසාන වශයෙන් ගණන් බැලුවාම අලාභයි කිය. ඉතින් මේ බිලියන 1000ක් අපට අලාභ වෙලා ඒකත් එකතු වෙනවා නම් මේ ණයගුලට, එහෙමනම් මං හිතන්නේ අපිත් ට්‍රිලියන 1ක් එතුමා කිව්වා ට්‍රිලියන 1ක්. ට්‍රිලියන 1ක් කියන්නේ බිලියන 1000ක්. නෑ නෑ මම නෙමෙයි කියන්නේ, ලක්ෂ්මන් ඥාපා බේවාදන ඔබතුමන්ගේ නියෝජ්‍ය ඇමතිවරයා. ඉතින් ඔබතුමන්ගේ නියෝජ්‍ය ඇමතිවරයාට ඒක කියන්න. දැන් ඊළඟට මම මේ කියන්නේ විජේදාස රාජපක්ෂ මහතා කියනවා හම්බන්තොට වරාය නැවත මහජන අයිතියට ගන්නතුරු එයාගේ සටන නවත්තන්නේ නැහැ කියලා. රාජිත ඇමතුමාද කැබිනට් නිවේදනයේ කියනවා එයා සාමූහික වගකීම කැඩුවයි කියලා. අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමතුමා විවෘත සාකච්ඡාවල කියනවා විජේදාස රාජපක්ෂ ආවල් වරද කළයි කියලා. තමුන්නාසේලාගේ ආණ්ඩුව ගැන මේ කියන්නේ. ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් තුළ තමුන්නාසේලාගේ ආණ්ඩුව වැඩ කරගෙන යන බව පේනවා. දැන් අපි මේ ගමු අපි ලක්ෂ්මණ ව්‍යාපාරවර්ධන මන්තුමා එමතුමා පැත්තකින් තියමු. විගණකාධිපතිතුමා කියනවා අවුරුදු 30කට ගණන් බැලුවොත් මේ වැඩි වෙච්ච පොලි රේට් එක අනුව බිලියන 10ක් කලාබයි කියලා. දැන් එතකොට තමුන්නාසලා කියන්නේ විගණකාධිපතිතුමා දන්න බම්බුව මොකද්ද? අපි නේ දන්නේ. මොකද්ද දන්නේ? කීයද ලාභේ? අලාභයක් නැත. දැන් මේක කොහොමද විසඳන්නේ? රජයේ විගණකාධිපතිවරයා කියනවා අලාභයක් තියෙනවයි කියලා අවුරුදු 30කට ගණන් බැලුවාම මිලියන බිලියන 10ක් කියලා තමුන්නාසලා විගණකාධිපතිට මෙහෙම් බයිනවා. අරේ නීතිපතිතුමාට බයිනවා. දැන් මේ විගණකාධිපතිත් වැරදි, නීතිපතිත් වැරදි. තමුන්නාසලා මොකද්ද මේ කරන්නේ? ඔව්. ඈ? ඒක තමයි මේ කියන්නේ. ඒක තමයි මේ කියන්නේ. ඒ කියන්නේ 105යි ගන්න තිබුණු පොලිය 106යි ගන්න එකපාරටම වැඩි කරපුවාම ඒකෙන් එන්නා වූ අලාභය දිකට ගණන් බැලුවම වෙන අලාභය. හොඳයි මෙන්න මෙහෙම ගන්න. 2014 අපි කොච්චර ගෙව්වද පොලි වශයෙන් ණයවලට? ඒක කොච්චරකින් වැඩි වුණාද 2015 වෙනකොට? 2015 අවසාන වෙනකොට ඒක බිලියන 67කින් වැඩි වුණා. ඒ කොහොමද වැඩි වෙන්නේ? ඒ වැඩි වෙලා තියෙන්නේ මේ බඳුම් කරෙන් වැඩි වෙච්ච පොලි වල වැඩිවීමත් එක්ක.
ඔබට තව විනාඩියයි තියෙන්නේ. තව විනාඩියයි.
වෙලාව ගත වෙලා තියෙනවා. ඒකයි මේකේ වරද. මේ මූල්‍ය අර්බුදේ මේ මම නෙමෙයි කියන්නේ සිරිවර්ධන කියන ප්‍රධාන නිලධාරී මහතා මේ මහ බැංකුව. ලංකාව මේ බඳුම් කරේ නිසා මූල්‍ය අර්බුදයකට අසු වෙලායි කියන්නේ. දැන් ඒ සිරිවර්ධන්ටත් බණීවි මේකවල. නීතිපතිත් වැරදි, විගණකාධිපතිත් වැරදි, මහා බැංකුවේ ඉන්න නියෝජ්‍ය අධිපතිවරුත් වැරදි. දැන් ඒ මූල්‍ය එකකින් තමයි කියන්නේ දැන් කුමන්ත්‍රණයක් තියෙනවා. විප්ලවයක් වුණා 2015 ඉඳන්. දැන් වෙනකොට විප්ලවයට විරුද්ධව කුමන්ත්‍රණයක් තියෙනවා. දැන් මේ කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා පළමුවෙන්ම කැපුවේ රවි ගෙබෙල්ල. ඊළඟට මම මේ අහන්න යන්නේ මේක ආර්ථික අර්බුදයක් දක්වා වර්ධනය වෙලයි කියලා කවුද කියන්නේ? මහාචාර්ය ප්‍රේමා පොඩිමණික්. මහාචාර්ය ප්‍රේමා පොඩිමණික්ගේ මාත්මයා ආර්ථික විද්‍යාඥවරියක් කියනවා. මේ ආණ්ඩුවේ උපදේශකවරියක් මහත්තයක් වෙනතුරු දැන් කියනවා කියලා ආර්ථික අර්බුදයක්. මේ පැත්තෙන් මූල්‍ය අර්බුදයක්, මේ පැත්තෙන් ආර්ථික අර්බුදයක්. අනිත් පැත්තෙන් ඔබතුමාට කියන්න ඕන අපේ අනුමත ණය සීමාව අපි පැනලා. අනුමත ණය සීමාව පැනලා දැන් වියදම් කරගෙන යන්නේ. බිලියන 80 ණය සීමාව පැනලා දැන් බිලියන 83යි. මේක නීති විරෝධී තත්වයක්. මේවා පිටිපස්සේ ඉන්නේ මේවාගේ වගකීම දරන්නේ කවුද? එකම පුද්ගලයා ආගමතිතුමා. එතුමා තමයි තෝරා බෙරාගෙන අර්ජුන මහේන්ද්‍රන්ව මෙහාට එක් කරගෙන ආවේ. ඇමතිවරු දෙන්නේ කිව්වා මෙයාව පත්කරන එක තරම් හොඳ නෑ කියලා. එතකොට එතුමක් ව නෑ නෑ සම්පූර්ණයෙන් මම බාරගන්න. ඊගාවට මේ සිද්ධිය වුණාට පස්සේ එතුමා කඩිමුඩියේම පත්කරපු ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව මේ සභාවේ දුන්නා. එතුමා කරපු කතාව මාගාව තියෙනවා. එතුමා අර්ජුන මහේන්ද්‍රන්ව සම්පූර්ණයෙන්ම නිදොස් කළා. එදා ඊට පස්සේ එනවා කෝප වාර්තාව. කෝප වාර්තාව අපේ ඉදිරිපත් වෙනකොට ඒක නිගමනය මොකක්ද? අර්ජුන මහේන්ද්‍රන් තමයි මේකේ පළවෙනි විත්තිකාරයා.
ඒක තමයි
කෝප් කමිටුවේ වාර්තාව. එතකොට මොකද්ද අගමැතිවරයාට වෙන්නේ? අගමැතිවරයා කට උත්තර නැතුව යනවා. ඊළඟට මොකද්ද මේ කෝප් වාර්තාවට කරන්න කියන්නේ? නීතිපතිට යවනවායි කිව්වා. නීතිපතිට මම පැමිණිලි කළා අවුරුද්දක් වෙනවා. පොලිස්පති නීතිපතිතුමාට ලිපි ගොනු යවලා මාස ගාණක් වෙනවා. නීතිපතිගෙන් කිසි උත්තරයක් ආවේ
නැහැ.
ඒ පාර තමයි මම මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නය ඇහුවේ. ඒ ප්‍රශ්නයට උත්තර දෙනකොට තමයි එදා නියෝජ්‍ය ඇමතිතුමා ඒ මැදට කඩාගෙන පැනලා ඒ උත්තරේ අවුල් කළා. අගමැතිතුමා කියනවා ওই වගේ ප්‍රශ්න මේ ආන්න ඕනේ නැහැ. ඔය තොරතුරු දැන ගැනීමේ අයිතිය පනත යටතේ ලබා ගන්න පුළුවන් කියලා. මේ ඔක්කොම දේවල් මං ඉවර කරන්නේ. මේ ඔක්කොම දේවල් අවසාන වශයෙන් පෙන්නුම් කරන්න එක දෙයයි. අගමැතිතුමා මේ මහා බැංකු මගඩියේ විත්තිකාරයෙක්. එතුමා පිළිබඳ පරීක්ෂණය ආරම්භ විය යුතුයි. මෙසේ ගේමින් මගේ වචනය අමාරු.
බොහොම ස්තුතියි.